ඔස්ට්‍රලියාවේ සෞඛ්‍ය දිනදර්ශනයේ විධාකාරය වැදගත් වූ දින සති මාස පිළිබඳව අපි SBS සිංහල වැඩසටහනෙන් නිරන්තරයෙන්ම කතා බහ කරනවා. අපි මේ මොහොතේදී අවධානය යොමු කරන්නේ එවන් වූ වැදගත් සෞඛ්‍ය සතියක් පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන අගෝස්තු 19 වෙනිදා ඉඳලා එළැඹෙන 25 වෙනිදා වෙනකන් ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ක්‍රියාත්මක වෙනවා මේ ස්පීච් පැතොලොජි වීක් එක. එහෙම නැත්නම් අපි කියනවා මේ ස්පීච් පැතොලොජි සතිය, විශේෂයෙන්ම මේ සංනිවේදන අපහසුතා සහ මේ ගිලීමේ අපහසුතා පිළිබඳව දැනුවත් කිරීමේ සතිය විදිහට. අපි හිතුවා මේ කාරණා පිළිබඳව අද දවසේදී SBS සිංහල වැඩසටහනෙන් කතාබහ කරන්න. මේ සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරා මෙල්බන් නුවර වෙසෙන ස්පීච් පැතොලොජිස්ට් රිෂ්ණි පෙරේරාට මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට. අයිබෝන් සුබෝදසනක් රිෂ්ණි.
අයිබෝන් මදුර සුබෝදසනක්.
හොඳයි රිෂ්ණි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදියට කතා බහ කරමු. මුලින්ම මේ ඔස්ට්‍රේලියාව තුළ මේ ගිලීමේ අපහසුතා සහ මේ සංනිවේදන අපහසුතා සහිත රෝගාබාධවල වර්තමාන තත්ත්වය කොහොමද කියලා.
ඔව් මදුර, සංනිවේදන අපහසුතා කියන වර්ගයට අයත් වෙන රෝගාබාධ කීපයක් තියෙනවා. ඉන් එකක් තමයි වචනවල ඇති ශබ්ද අනිත් අයට පැහැදිලි අයුරින් උච්චාරණය කිරීමේ අපහසුතාවය. ඒ වගේම තව එකක් තමයි යම් භාෂාවක ඇති වචන තේරුම් ගැනීම හා ඒවා යොදා ගනිමින් සංවේදනයේ යෙදීමට ඇති අපහසුතාවය. එතකොට වයස අවුරුදු 4ක ළමුන්ගෙන් 120 දෙනෙක්ට භාෂාව හා සම්බන්ධ ගැටලු තියෙනවා. තව සංවේදන ගැටලුවක් තමයි සාක්ෂරතාවයේ ඇතිවන ගැටලු, ඒ කියන්නේ ලිටරසි හා සම්බන්ධ ඇතිවන ගැටලු. වයස අවුරුදු 15 ළමුන්ගෙන් 114 දෙනෙක්ට සාක්ෂරතාවය නිසා ගැටලු තියෙනවා. සමාජයක් මැද සංවේදනය කිරීමේ ඇති අපහසුතාවයක් තියෙනවා. ඒ කියන්නේ සමාජයක අපි පිළිපදින නොලිවූ නීති රීති තේරුම් ගැනීම හා ඒවා නිෂ්ක්‍රිය යොදා ගැනීමේ අපහසුතාවයන් නිසා සංවේදන ගැටලු ඇති වෙලා ඉන්නවා. තව එකක් තමයි ෂෝරාලේ නැත්නම් වොයිස් බොක්ස් එකේ ඇතිවන ගැටලු සංවේදන අපහසුතා ඇති කරනවා. මේ ගැටලු නිසා ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන් 128 දෙනෙක් නිවාඩු අරන් තියෙනවා. තව සංවේදන ගැටලුවක් තමයි ෆ්ලුවෙන්සි සමග ඇතිවන ගැටලු. මේක මේ ගොඩක් අය දන්න ෆ්ලුවෙන්සි එක ඇතිවන ගැටලුවක් තමයි කතා කිරීමේදී ඇතිවන ගොතභාවය. මේකත් සංවේදන ගැටලුවක්. ඒ වගේම තව එක දෙයක් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න බාල අපරාධකරුවන්ගෙන් 46%කට භාෂාව සම්බන්ධ රෝගාබාධයක් තියෙනවා කියලා සොයාගෙනත් තියෙනවා. එතකොට දැන් ගිලීමේ ගැටලුව වලට ගියාම මේ ගිලීම ගැටලු කියන්නේ ගිලීම, බීම, කෑම සැපීම සහ ආහාර ගන්නකොට බෙහෙත් ආරක්ෂිත ලෙස ගැනීම සහ පෙනහළු ආහාර සහ දීර්ඝ වලින් ආරක්ෂා කිරීමේ අතර ඇතිවන අපහසුතාවයන්. එතකොට මිලියන 1ක ඕස්ට්‍රේලියානු මහත මේ ගිලීමේ ගැටලු තියෙනවා. ඒ වගේම පාකින්සන්ස් ඩිසීස් ඇති රෝගීන්ගෙන් 85%කට තමන්ගේ හඬ එක්ක නැත්නම් වචන උච්චාරණය හෝ ගිලීමේ ගැටලු තියෙනවා. ඒ වගේම තව එකක් තියෙනවා දරුවන් හට ආහාර දීමේදී ඇතිවන ගැටලු. එතකොට දරුවෙක් තමන්ගේ වයසට ගැලපෙන ආහාර ප්‍රතික්ෂේප කරනවා නම් නැත්නම් මේ ආහාර ගන්නකොට යම්කිසි ගිලීමේ ගැටලුවක් තියෙනවා නම් නැත්නම් ඒගොල්ලෝ සීමිත ආහාර වර්ගයක් ගන්න නම් මේකත් දැනට පවතින ඔස්ට්‍රේලියාවේ මේ ස්පීච් පැතොලොජිස්ට් විසින් ප්‍රතිකාර කරන එක රෝගයක් තමයි.
ඔරිෂිනේ, දැන් මේ කුමන වයස්කාණ්ඩවල උදවියද මේ රෝගාබාධ සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන්නේ?
සංවේදන අපහසුතාවයන් සහ ගිලීමේ ගැටලු කියන එක වයස්කාණ්ඩයකට ඇති රෝග තත්ත්වයක් නෙමේ. මොකද ජීවිතේ ඕනම කෙනෙක්ට යම් කාලකදී මේ රෝගී තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් සිටියා මේ ඔස්ට්‍රේලියාව තුළ මේ සංවේදන අපහසුතා සහ මේ ගිලීමේ අපහසුතා සහිත රෝගාබාධවල වර්තමාන තත්ත්වය කොහොමද සහ මේ කුමන වයස්කාණ්ඩවල උදවියද මේ රෝගාබාධ සඳහා වැඩි වශයෙන් මුහුණ දෙන්න කියන කාරණා පිළිබඳව රිෂ්ණි අපි ඊළඟට අවධානය යොමු කරොත් එහෙම මේ කියපු රෝගාබාධ ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවද කියලා.
මధుර, හේතු ගොඩක් තියෙනවා. ඕටිසම්, ඩවුන් සින්ඩ්‍රෝම්, සෙරිබල් පොලිසි වගේ රෝගාබාධ තියෙන දරුවන් ජීවිතේ පටන් ගන්නෙම සංවේදන ගැටලු සමග. ඒ වගේම තව රෝගාබාධ තියෙනවා ක්ලෙෆ් පැලට් නැත්නම් ස්වර තන්ත්‍රයේ එන ගැටිති, ඒකට මේ වෝකල් නොඩියුල්ස් කියලා කියනවා. ඒවා තියෙනකොටත් සංවේදනයේ විශේෂම හඬ හා සම්බන්ධ ගැටලු තියෙනවා. ඇසීමේදී දුර්වලතා තිබ්බොත් ඒක සංවේදනයට බලපානවා. ඒ වගේම මොළයට යම් කිසි විදියකින් හානි සිදු වුණොත් ඒක සංවේදනයට හා ගිලීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ස්නායු වල ඇති ඇතිවන ආබාධ, ඒකන්නේ පාකින්සන්ස් ඩිසීස්, ඇල්සයිමස් ඩිසීස් වගේ තියෙන අයට සන්නිවේදනය හා ගිලීමේ ගැටලු ඇති වෙන්න ඕනේ. තව එක දෙයක් කියන්න ඕනේ මදුර, යම් කෙනෙක් භාෂා කීපයක් කතා කරනවා නම්, නැත්තම් භාෂා කීපයක් කතා කරන්න ඉගෙන ගන්නවා නම්, මේක ගොතේ ඇතිවීමට හෝ භාෂාව හා සම්බන්ධ ප්‍රශ්නයක් ඇතිවීමට හේතුවක් නෙමෙයි. මේක කියන්න හිතුණු ලොකුම හේතුව තමයි සංක්‍රමණය වෙච්ච දෙමාපියෝ හිතන දෙයක් භාෂා දෙකක් ඉගෙන ගන්නකොට ඒගොල්ලන්ගේ දරුවෝ යම් කිසි විදිහක ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඒගොල්ලන්ගේ භාෂා වර්ධනයට. හැබැයි මේක විද්‍යාත්මකව නිවැරදි කරුණක් නෙමෙයි.
අපි කතා බහ කරමින් පසුවන්නේ මෙල්බන් නුවර වෙසෙන ස්පීච් පැතලොජිස්ට් රිෂ්නි පෙරේරා සමග. විශේෂයෙන්ම මේ ගෙවිගෙන යන්නේ ඔස්ට්‍රේලියාව තුළ ජාතික වශයෙන් වැදගත් වන ස්පීච් පැතලොජි සතිය අගෝස්තු 19 වෙනිදා 25 වෙනිදා වෙනකම්. අපි කතා බහ කරා මෙහි වර්තමාන තත්ත්වය සහ කුමන වයස්කාණ්ඩවලටද මේ රෝගී තත්ත්ව බලපාන්නේ, විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වවලට බලපාන ප්‍රධාන හේතු මොනවද කියන කාරණා. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් රිෂ්නි, දැන් මේ රෝගාබාධ අපිට කල්තියා හඳුනගන්න ක්‍රම තිබෙනවද කියලා. මේ ප්‍රශ්නෙට මොන විදිහ උත්තරයක්ද දෙන්න තියෙන්නේ?
ඔව් මතුර, ක්‍රම කීපයක් තියෙනවා. දරුවෙක් ඉපදිලා මාස ගානකින් ඉඟලෝ ශබ්ද පිට කරන්න ගන්නවා. ඒ වගේම බබ්ලින් කරන්න පටන් ගන්නවා මාස 4 දීත. ඊට පස්සේ මාස 12 දීතර පළවෙනි වචන කියන්න පටන් ගන්නවා. අවුරුදු 2 වගේ වෙනකොට අපි බලාපොරොත්තු වෙන වචන 300ක් වගේ කියයි කියලා. ඉතින් ඒ දරුවෙක් වැඩෙනකොට මේ මේ කාලවලදී ඒ සංනිවේදනයේ ඒගොල්ලෝ යෙදෙන්නේ නැත්නම් එතනදී අඳුන ගන්න පුළුවන් යම්කිසි සංවේදනය හා සම්බන්ධ ගැටලුවක් තියෙනවා කියලා. ඒ වුණාට ඒක වළක්වන්න පුළුවන් ක්‍රමය හොඳම විදිය තමයි ඉක්මනට ප්‍රතිකාරයට යන එක. මේ ඒක තමයි වැළක්වීමට තියෙන හොඳම විදිය. ඒ වගේම තව දෙයක් කියන්න, ගොඩක් දෙමාපිය හිතනවා මේ ප්‍රශ්න වැඩිවීමත් සමග නැතිවලා යයි කියලා. ඒ සමහර සංවේදන ගැටලු වැඩිවීමත් සමග නැතිවලා යන, සමහර ගැටලු එහෙම නැතිවලා යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොත් ඒ ප්‍රතිකාර ගැනීම තමයි හොඳම දේ. ඒ වගේම ගිලීමේ ගැටලු නම් හඳුනා ගන්න පුළුවන් ආහාර ගන්නකොට, නැත්තම් දියර බොනකොට කැස්ස නැත්තම් චෝකින් ඇති වෙනවා, එතනදී කියනවා ගිලීමේ ගැටලුවක් තියෙනවා කියලා. තව විදිහක් තමයි හඬ නිතර නිතර නැතිවීම, හඬ වෙනස් වීම, නැත්තම් වචන උච්චාරණයේ අපහසුතාවයන්. ඒ වගේම දවසේ අන්තිම කාලය වගේ වෙනකොට, ගොඩක් මහන්සි වෙලා වගේ වෙනකොට වචන කීමේ අපහසුතාවයන්, හඬ නැතිවීම, මේ වලින් ගොඩක් වළක්වා ගන්න වෙන හොඳම දේවල් තමයි දවසේ වැඩි කාලයක් ෆෝනට වඩා වෝකල් ඇබියුස් වගේ කරන තත්ත්වයක් තියෙනවා නම් ඒ කරන කාර්ය පොඩ්ඩක් අඩු කර තමයි ඒ වෝකල් කෝච් එක තියෙන ප්‍රශ්නේ අඩු කරන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් මේවා මේ හොඳම දේ තමයි මේ සයින්ස් ඇන්ඩ් සිම්ටම්ස් හඳුනාගෙන ස්පීච් පැතොලොජිස් කෙනෙක් ගාවට යන එක කලින්. එතකොට ඒගොල්ලන් කියලා දෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ දුරදිග නොගිහින් විසඳ ගන්න පුළුවන් හොඳම ක්‍රමය.
මේ සාකච්ඡාව අවසන් කිරීමට මත්තෙන් අපි කැමති ඔබගෙන් දැනගන්නට රිෂ්ණි, දැන් මේ ආකාරයේ රෝගාබාධ සඳහා දැනට තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා?
සංවේදනය සඳහා ගැටළු වලට නැවත පැහැදිලි ලෙස වචන උච්චාරණය කිරීමට අවශ්‍ය අවයව නැවතත් අපි පුහුණු කරනවා. ගොඩක් සංවේදනය අපහසු අයට කමියුනිකේෂන් ඩිවයිසස් ලබා දෙනවා. එතකොට භාෂාව තේරුම් ගැනීමට පුහුණු කරනවා, භාෂාව නිවැරදි ලෙස යොදා ගැනීමට කියලා දෙනවා. ඒ වගේම අර මං කලින් කිව්ව වොයිස් බොක්ස් එක ආරක්ෂා කර ගැනීමට හා එහින් ඇතිවන රෝගාබාධ සුව කිරීමට විවිධ ප්‍රතිකාර තියෙනවා. එතකොට ගොතේ තියෙන අයට ඒ ගොතේ තියෙන කෙනාගේ වයස අනුව කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. එතකොට ගිලීමේ ගැටලු සඳහා මොඩිෆයිඩ් ෆුඩ් ඇන්ඩ් ෆ්ලුවඩ්ස් ලබා දෙනවා. ගිලීමට අවශ්‍ය මසල්ස් නැවත පුනරුත්ථාපනය නැත්තම් රීහැබිලිටේෂන් කරන්න ප්‍රතිකාර වර්ගයක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන දේ තමයි මේ ගැටලු මූලිකව හඳුනාගෙන ඉක්මනට ප්‍රතිකාර කිරීම සඳහා යොමුවීමෙන් මේ ගැටලු ගොඩක් හොඳ විදියට විසඳ ගන්න පුළුවන්. මේ ස්පීච් පැතොලොජි වීක් එකෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගැටලු නිසා සමාජය දැනුවත් කරලා ඒකලන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන ක්‍රම කියලා දෙන එක තමයි අපේ බලාපොරොත්තුව.
අපි කතා බහ කරමින් පසු ඒ ගිලීමේ අපහසුතා සහ සංනිවේදන අපහසුතා සහිත රෝගාබාධවල වර්තමාන තත්ත්වය සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව, විශේෂයෙන්ම මේ ගෙවිගෙන යන්නේ ඔස්ට්‍රේලියාව තුළ ස්පීච් පැතොලොජි වීක් එක නැත්නම් ස්පීච් පැතොලොජි සතිය අගෝස්තු 19 වෙනිදා 25 වෙනිදා වෙනකම්. අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර ස්පීච් පැතොලොජිස්ට් රිෂ්නි පෙරේරා. රිෂ්නි, ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිත් සමග මේ අදහස් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
අයබෝන් මොදෙර.